SBS Radio.
සුපුරුදු පරිදි අදත් සිකුරාදා දින අපි සූදානම් ක්‍රීඩා පිටියේ තතුවිත විමසා බලන්නට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර නිමාවට පත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙසට අපි පළමුවෙන් අවධානය යොමු කරන්නේ. අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි දැනගන්නට කැමති නිමාවට පත්වුණු ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තොරතුරු ඔබගෙන්.
සංජි, අප පසුගිය සතියේදී සඳහන් කළා ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණයේ තීරණය වන්නේ කුමන නායකයාද වඩාත් හොඳින් මේ ගාලු තනතිරුව තේරුම් ගත්තේ කියන සාධකයේ මතයි. ඊට ප්‍රධානතම හේතුව වුණේ ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් දඟපන්දු යවන්නන් 3 දෙනෙකු මේ කණ්ඩායමට ඇතුළත් වුණා. දකුණු අප්‍රිකාව දඟපන්දු යවන්නන් 2 දෙනෙකු සහ වේගපන්දු යවන්නන් 3 දෙනෙකු මේ කණ්ඩායමට ඇතුළත් කර තිබුණා. ඒ අනුව වඩාත් ගැළපෙන ලෙස කණ්ඩායමේ සංයුතිය තීරණය කර තිබුණේ කුමන නායකයාද යන සාධකයේ මත. මෙහි ජයග්‍රහණය සහ පරාජය තීරණය වන බව තමයි අප පසුගිය සතියේදී සඳහන් කළේ. ඒ අනුව මෙම සාධකයේ මත ශ්‍රී ලංකා නායකයා සමත් වුණා ජයග්‍රහණය කරන්නට. ඒ අනුව තමයි ශ්‍රී ලංකාව සමස්තයක් ලෙස මෙම තරගයේ ලකුණු 278කින් ජයග්‍රහණය කරන්නට සමත් වුණේ. ශ්‍රී ලංකාව තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 287ක් ලබා ගත්තා. දිමුත් කරුණාරත්න ලබාගත් ලකුණු 158ත් සමගින් පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව තමන්ගේ ප්‍රථම ඉනිමට සියල්ලන් දැවි ලබා ගත්තේ ලකුණු 126ක් පමණයි. දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් වගේම නායක සුරංග ලක්මාල් කඩුලු 3ක් මිද හෙලීමට සමත් වුණා. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව තමන්ගේ දෙවන ඉනිමට සියල්ලන් දැවි ලකුණු 190ක් ලබා ගත්තා. එහිදීත් දිමුත් කරුණාරත්න සමත් වුණා ලකුණු 60ක් ලබා ගන්නට. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව එම දිනේදීම නැතිනම් තරගයේ 3 වන දිනේදීම තමන්ගේ දෙවන ඉනිම සඳහා පන්දු වාර 28යි පන්දු 5ක් තුල සියල්ලන් දැවි ගියා ලකුණු 73කට. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවට ලකුණු 278ක ජයග්‍රහණයක් හිමි වුණේ. තරගයේ පුරාවටම ඉනිම දෙකේදී දිමුත් කරුණාරත්න ලකුණු 218ක් ලබා ගන්නා විට කණ්ඩායමක් ලෙස දකුණු අප්‍රිකාව තමන්ගේ ඉනිම දෙකේදීම ලබා ගන්නේ ලකුණු 199ක් පමණයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිම සඳහා ලබාගත් ලකුණු 73 තමයි ඔවුන්ගේ ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ඔවුන් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්වන්නේ. දිල්රුවන් පෙරේරා සමත් වනවා තරගයේ පුරාවට කඩුලු 10ක් හිමි කර ගන්නට. සමස්තයක් ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් කඩුලු 17ක් බිඳ හෙලීමට සමත් වී තිබෙනවා. බිඳ වැටුණු කඩුලු 20ෙන් ඒ අනුව තමයි මා සඳහන් කළේ ශ්‍රී ලංකාව තමයි මෙම තරගයේදී දඟපන්දු යවන්නන් 3 දෙනෙකු ඇතුළත් කොට තරගයේ වාසිය නැතිනම් තනතිරුවේ වාසිය තමන් වෙත හරවා ගන්නට සමත් වූ කණ්ඩායම ලෙස මෙහිදී අපට සඳහන් කිරීමේ හැකියාව තිබෙන්නේ. ශ්‍රී ලංකාව 1 බිංදුවක් ලෙස අද දිනේදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයට ජයග්‍රහණ ලීලාවෙන් පිවිසෙන්නට හැකියාව ලැබුණෙත් මෙම ජයග්‍රහණ නිසාවෙන්. කෙසේ වෙතත් සංජය, සඳහන් කරන්නට ඕනේ මේ වන විට අපට වාර්තා වන ආකාරයට මෙය වන්නට ඉඩ තිබෙනවා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු අවසන් ජාත්‍යන්තර තරගයේ බවට පත්වන. ඒට ප්‍රධානතම හේතුව තමයි මේ වන විට ශ්‍රී ලංකාව තුළ කතා බහක් ඇති වී තිබෙනවා මේ ගාලු කොටු පවුර යුනෙස්කෝ ලෝක උරුමයක් වන නිසාවෙන්. මේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම යම් ආකාරයකින් මේ ලෝක උරුමයක් වන ගාලු කොටුවට යම් ආකාරයකින් එය පෙනෙන ආකාරයට ඒ බාධාවක් වන නිසාවෙන් මේ ඉදිකිරීම ඉවත් කරන ලෙස යම් ආකාරයකින් ශ්‍රී ලංකා රජයට බලපෑමක් එල්ල වී තිබෙන බව එක් පාර්ශ්වයක් සඳහන් කරනවා. ඒ අනුව සංජය, තවමත් රජයක් වශයෙන් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැති වුණත් රජයේ පාර්ශ්වයෙන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරනවා මෙය කඩා ඉවත් කිරීමට සිදුවන බව. ඒ වගේම දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයත් සඳහන් කරනවා මෙය ඉවත් කළ යුතු බවට. කෙසේ වෙතත් අවසන් තීරණය රජයක් වශයෙන් මේ සම්බන්ධයෙන් ගන්නා වූ තීරණය කැබිනට් තීරණයක් ලෙස ඔහුගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි. නමුත් අප දුටුවා පසුගිය දිනවලදී රජයේ පාර්ශ්වයෙන් වුවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙය කඩා ඉවත් කිරීමට තමන්ගේ විරෝධත්වය ප්‍රකාශ කරන ආකාරය මාධ්‍ය ඔස්සේ ඔහු තමන්ගේ විරෝධතාව ප්‍රකාශයට පත් කර තිබුණා. මෙම ක්‍රීඩාංගණය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන විට මේ ගාලු කොටු පවුර පිළිබඳව ජාත්‍යන්තරයටම අවධානය යොමු වීමේ ඉතාමත්ම ඉහළ අවස්ථාවක් තිබෙන නිසාවෙන් මෙය කඩා ඉවත් කිරීම තුළ ජාත්‍යන්තරයට මේ ගාලු කොටු පවුර පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේ ඉතාමත්ම වටිනා අවස්ථාවක් ගිලිහින බව තමයි එම පාර්ශ්වයේ සඳහන් කරන්නේ. ඒ අනුව රජය තුළම මේ සම්බන්ධයෙන් විරුද්ධ මත තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. කෙසේ වෙතත් අද ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර ආතුව ඊයේ දිනේදී SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා මාධ්‍ය හමුවක්. මේට එක් වූ ශ්‍රී ලංකාව පාර්ශ්වය වෙනුවෙන් රංගන හේරත්ගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා. ඔහුට ඉතාමත්ම වාසනාව ගෙන දුන් මේ ක්‍රීඩාංගණය ඉවත් කිරීම පිළිබඳව ඔහුගේ අදහස් කුමක්ද කියලා මෙන්න මේ ආකාරයෙන් තමයි රංගන හේරත් ඒ සඳහා තමන්ගේ අදහස් පළ කර සිටියේ.
මං කියන්න ඕනේ, මං හිතන්නේ මම ඒ ගාලු ක්‍රීඩාංගණයේ කඩලු 100ක් ලබා ගන්න තව කඩලු දෙකක් හෝ එකක් තමයි මට තියෙන්නේ. ඉතින් මම පෞද්ගලිකවම මං කනගාටුවට පත් වෙනා ඒ වගේ අවස්ථාවක් වුණොත් ගාලු ක්‍රීඩාංගණයට.
රංගන හේරත් ඒ ආකාරයෙන් සඳහන් කරන විට සංජය 1998 සිට මේ දක්වා ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 31කට සහභාගී වී තිබෙනවා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. ඉන් තරඟ 18ක්ම ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව සංජය වසර 20කට පසුව මේ ආකාරයෙන් ලෝක උරුමයට හානියක් බව මතක් වීම අපට යම් ආකාරයකින් ප්‍රශ්නාර්ථයක් බව සඳහන් කරමින් අපි බලමු එළබෙන සතියේදී මේ සම්බන්ධයෙන් ගන්නා වූ තීරණය පිළිබඳවත් අපට කතා කිරීමට හැකියාව තිබෙනවා. සංජය,
ඒ වගේම රංගන අපි පසුගිය සතියේදී කතා බහ කළා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ දරූ දිනේෂ් චන්දිමාල්, ඒ වගේම පුහුණුකරු චන්දික හතුරුසිංහ, ඒ වගේම කළමනාකරු වශයෙන් කටයුතු කළ අසංක ගුරුසිංහ යන අයට තරඟ තහනමක් පැනවීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලෙන් ඔවුන්ට පැනවූ තරඟ තහනම තවත් දීර්ඝ කරන්නට, එහෙමත් නැත්නම් තවත් තරඟ තහනමක් පනවන්නට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. රංගන අපි දැනගන්නට කැමතියි මේ පිළිබඳ තොරතුරු.
පසුගිය සතියේදී පැවැත්වුණු ICC විමර්ශනයෙන් අනතුරුව ඔවුන් තරඟ දෙකක ටෙස්ට් තරඟ දෙකක තහනමක් මොවුන් තිදෙනාට එරෙහිව පනවා තිබුණා. සංජය, කෙසේ වෙතත් පසුගිය සතිය ඇතුළතදීම ICC නැවත තීරණය කර තිබෙනවා මෙම දඬුවම ඉතාමත්ම ICC නීතිමාලාවට අනුව ලබා දිය හැකි උපරිම දඬුවම මේ වරද සඳහා ලබා දීමට ICC පියවරගෙන තිබෙනවා. ඒ අනුව තමයි ටෙස්ට් තරඟ දෙකට අමතරව තවත් එක්දින ජාත්‍යන්තර තරඟ හතරක් ඔවුන්ට එරෙහිව තහනමක් පැනවීමට තමයි අවසන් වශයෙන් ඔවුන් තීරණය කර තිබෙන්නේ. ඒ වගේම ප්‍රසාද ලකුණු 6ක් ඔවුන්ට අහිමි වෙනවා. මෙහි ප්‍රධානතම බලපෑම තිබෙන්නේ දිනේෂ් චන්දිමාල්ටයි. ඉදිරි මාස 24ක කාලය තුළ යම් ආකාරයකින් තවත් එක් වරදකට හෝ දිනේෂ් චන්දිමාල් හසු වුව හොත්, යම් ආකාරයකින් තවත් ප්‍රසාද ලකුණු දෙකක් ඔහුට අහිමි වුව හොත්, ඔහු ඉතාමත්ම බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණ දෙනවා. යන් ඔහුට ටෙස්ට් තරඟ 3ක් එක්දින ජාත්‍යන්තර තරඟ 6ක් අහිමි වීමට ඉඩ තිබෙනවා. මේ ඉතාමත්ම අඩුම වරදක් සඳහා වුවත් වරදකරු වීම තුළ ඔහුට මේ තත්ත්වය අත්වීමේ අවධානමක් තිබෙනවා. සංජය, යම් ආකාරයකින් තරඟයක් තුළ අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීමේ වරදට පවා දිනේෂ් චන්දිමාල්ට මේ තත්ත්වයට මුහුණ දීමේ හැකියාව තිබෙනවා. ඉදිරි මාස 24ක කාලය තුළ මේ පිළිබඳව ඔහු දැඩි ලෙස සැලකිලිමත් විය යුතුයි. නමුත් ඔහුට මෙම තරඟාවලිය අතරතුර ක්‍රීඩක විවේකාගාරයේ රැඳී සිටීමේ අවසරය තිබෙනවා. නමුත් චන්දික හතුරුසිංහට සහ අසංක ගුරුසිංහට කිසිදු ආකාරයකින් එවැනි අවස්ථාවක් නැහැ. නමුත් තරඟය දෙකක් අතරතුර කාලයේදී කණ්ඩායම පුහුණු කිරීමේ අවසරය පුහුණුකරුවාට හිමි වී තිබෙනවා. ඒ ආකාරයෙන් තමයි මේ තහනම පනවා තිබෙන්නේ. ඒ අනුව මේ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින ජාත්‍යන්තර තරඟ 5න් පළමු තරඟ 4 දිනේෂ් චන්දිමාල්ට අහිමි වෙනවා. කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා නොවෙයි. එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ඇන්ජලෝ මැතිව්ස්.
රංගනේ වගේම ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ තරඟ සංචාරයක නිරත වෙනවා. මෙහිදී එක්දින තරඟ දෙකක් මේ වන විට නිමාවට පත් වී තිබෙනවා. අපි දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
නිමාවට පත් වූ එක්දින තරඟ දෙකෙන් ප්‍රථම තරඟයේ ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. නමුත් ඊයේ දිනේදී පැවැත්වුණු දෙවන තරඟෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්නට සමත් වී තිබෙනවා. ප්‍රථම එක්දින තරඟෙන් බංග්ලාදේශයේ ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් ලකුණු 2ක 3 ජයග්‍රහණයක් හිමි කරගත්තා. බංග්ලාදේශය ලකුණු 280ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 278ක් පමණයි. ඊයේ දිනේදී පැවැත්වුණු දෙවන එක්දින තරඟෙන් ශ්‍රී ලංකාව ලකුණු 67ක ජයග්‍රහණයක් හිමි කර ගන්නවා. ප්‍රථමයෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකාවේ කණ්ඩායම පන්දුර 49යි පන්දු 4ක් තුල සියල්ලන් දැවි ලකුණු 275ක් ලබා ගන්නවා. නායක තිසර පෙරේරා සමත් වෙනවා පන්දු 88ක් තුඩ ලකුණු 111ක් වාර්තා කරන්නට 6 පහර 5ක් සහ 4 පහර 9ක් සමගින්. එවැගේම උපුල් තරංග ලකුණු 44ක් ලබා ගන්නට සමත් වෙනවා. ඉන් අනතුරුව පිළිතුරු ලෙස බංගලාදේශ ඒ කණ්ඩායමට පන්දු අර 44යි පන්දු 3ක් තුල සියල්ලන් දැවි ලබා ගන්නට හැකි වන්නේ ලකුණු 208ක් පමණයි. නවක දඟපන්දු යවන ක්‍රීඩක නිශාන් පීරි සමගින් බලින්ත පුෂ්ප කුමාර කඩුරු තුන බැගින් බිඳ හෙලීමට සමත් වෙනවා. මේ වන විට තරංග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවන්නේ සංජය තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය එළබෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි.
රංගන අපි දැන් මල්ල ක්‍රීඩාවට අවධානය යොමු කරමු. ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩ ක්‍රීඩිකාවන් පසුගියදා සහභාගී වුණා ලෝක ශූරතා තරුණ, එහෙමත් නැත්නම් ලෝක ශූරතා වයස අවුරුදු 20න් 15 මල්ල ක්‍රීඩා ශූරතාවලිය සඳහා. අපි දැනගන්නට කැමති මේ තරගාවලිය තුළදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ දස්කම් පිළිබඳ තොරතුරු.
මෙම තරගාවලියේ අවසන් වශයෙන් පැවැත්වුණු ඉසව්ව තමයි සංජය වයස අවුරුදු 20න් 15 පිරිමි මීටර 400 සහයදිවීමේ ඉසව්ව. මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගන්නට සමත් වී තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ ආකාරයෙන් මීටර 400 සහයදිවීමේ ඉසව්වේ අවසන් තරගයේ සඳහා සුදුසුකම් ලබා ගත්තේ. ඒ අනුව මෙම තරගයේ සඳහා කණ්ඩායම් 8ක් ඉදිරිපත් වී සිටියා. ප්‍රබල ජමයිකාව, ඇමරිකා එක්සත් ජනපදය වගේම එක්සත් රාජධානිය නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් වී තිබුණු අවස්ථාවක සුදුසුකම් ලැබීමේ වටවලදී වාර්තා කළ කාලය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වී තිබුණේ තුන්වන ස්ථානය. ඒ අනුව යම් ආකාරයක පදක්කම් බලාපොරොත්තුවක් ශ්‍රී ලංකාවට තිබුණත් අවසන් තරගයේදී ශ්‍රී ලංකාව 8වන ස්ථානයේ හිමි කරගන්නේ ඔවුන්ගේ තරග නිමි කාලය ලෙස වාර්තාවන්නේ විනාඩි 3යි තප්පර 9.38ක්. අරුණ දර්ශන පිළිබඳව මේ වන විට ජාත්‍යන්තරයේ කතා බහක් ඇති වී තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාවේ අනාගත බලාපොරොත්තුවක් බව කිසිදු සැකයකින් තොරව මේ වන විට ඔප්පු කර තිබෙනවා. පැහැබර අනාගතයක් පිළිබඳව සාක්ෂි ඉතුරු කරමින් තමයි සංජය මේ වයස අවුරුදු 20න් 15 ලෝක කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලිය පින්ලන්තයේදී ශ්‍රී ලංකාව නිමාවට පත් කරන්නේ.
රංගන, ඒ වගේම පසුගියදා අපිට වාර්තා වුණා ජාත්‍යන්තර ලෝක ශූරතා සූමෝ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෙකුට සහභාගී වීමට අවස්ථාව හිමි වී ඇති බව අපි මේ පිළිබඳ තොරතුරුත් ඔබගෙන් දැනගන්නට කැමැති.
22 වතාවට පැවැත්වෙන ලෝක ශූරතා සූමෝ තරගාවලියේ සංජය හෙට දිනේදී ආරම්භ වීමට නියමිතයි. දින දෙකක් පුරාවට මේ තරගාවලිය පැවැත්වෙනවා. චීන තායිපේහිදී මෙම තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වෙනවා චමිල කරවිත ක්‍රීඩකයා. ඔහු මීට පෙර ක්‍රීඩා මාධ්‍යවේදියෙක් ලෙස ශ්‍රී ලංකාව තුළ කටයුතු කළ ක්‍රීඩකයෙක්. අහම්බෙන් තමයි මේ ක්‍රීඩාවට යොමු වුණේ. සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාව තුළ ඉතරම් දීර්ඝ ඉතිහාසයක් නෑ මේ සූමෝ ක්‍රීඩාවට. ජපානය තුළ නම් ජාතික ක්‍රීඩාව ලෙසින් සැලකෙන්නේ. නමුත් ශ්‍රී ලංකාවට මේ හඳුන්වාදී තවමත් වසර 3ක පමණ කාලයක් තමයි ගතවන්නේ. එම වසර 3ක කාලයේ පුරාවටම ශ්‍රී ලංකාව තුළ ජාතික ශූරතා තරගාවලි දෙකක් සංවිධානය කෙරුණා. එම තරගාවලි දෙකේම ජාතික ශූරයා බවට පත්ුණේ ශ්‍රී ලංකාවේ චමිල කරවිතයි. ඒ අනුව තමයි ඔහු ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වමින් පරිසාධන මට්ටම ඉක්මවමින් තමයි මේ ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා තිබෙන්නේ. මේ ලෝක ශූරතා තරගාවලියට සමගාමීව තායිපේහිදී ආසියානු ශූරතා තරගාවලියක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ තවමත් ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක් නිසාවෙන් වැඩි අවධානයක් යොමු නොවුණත් ශ්‍රී ලංකාවට ඉදිරියේදී ජාත්‍යන්තරයේ ජයගත හැකි ක්‍රීඩාවක් ලෙසයි මේ වන විට සූමෝ ක්‍රීඩාව හඳුන්වා දී තිබෙන්නේ සංජය.
රංගන, අපි ඒ වගේම දැනගන්නට කැමතිය ඉන්දීය වයස අවුරුදු 19න් 15 ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරත වනවා මේ දිනවල. යම්කිසි ආකාරයකින් මේ තරඟ සංචාරයටත් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුව තිබෙන ආකාරය අපි දුටුවා. අපි දැනගන්නට කැමතියි මේ පිළිබඳ තොරතුරු.
මෙම තරඟ සංචාරයට සිව්දින තරඟ දෙකක් ඇතුළත් වෙනවා සංජය. ප්‍රථම සිව්දින තරඟයේ මේ වන විට පැවැත්වෙනවා. අද තරඟයේ අවසන් දිනයයි. තුන්වන දිනේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තමයි පන්දුවට පහර දෙමින් සිටියේ. තමන්ගේ දෙවන ඉනිම සඳහා ලකුණු 177කට කඩුලු 3ක් ලබාගෙන සිටියා ඉන්දිය කණ්ඩායම. ඊට පෙර තමන්ගේ ප්‍රථම ඉනිම සඳහා ලකුණු 589ක් ලබා ගන්නට සමත් වුණා. ඉන්දිය ඉනිමේදී ශතක දෙකක් වාර්තා වීමත් කැපී පෙනුණා. ශ්‍රී ලංකාව තමන්ගේ ප්‍රථම ඉනිමට ලබා ගත්තේ ලකුණු 244ක් පමණයි. ඒ අනුව තමයි ශ්‍රී ලංකාව මේ වන විට අද තරගයේ සිව්වන දිනේ ආරම්භ කරන්නේ ඉන්දියාවට වඩා කඩුලු 7ක් අතැතිව තවත් ලකුණු 168ක් පිටුපසමින් සිටිමින්. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිශාන් මදුෂ්ක ක්‍රීඩකයා ශතකයක් වාර්තා කරන්නට සමත් වී තිබෙනවා. මේ දෙවන ඉනිමේදී මෙම තරගය වෙත ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබෙනවා. ඉන්දියාව තුළ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව තමයි ඉන්දියාවේ සුපිරි ක්‍රීඩකයෙකු වූ සචින් තෙන්ඩුල්කර්ගේ පුත්‍රයා ප්‍රථම වතාවට ජාත්‍යන්තර තරගයකට සහභාගී වෙනවා. අර්ජුන් තෙන්ඩුල්කර් ඔහු වෙත වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වමතින් වේගපන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස තමයි ඔහු මේ තරගාවලියට එක්වන්නේ. ප්‍රථම ඉනිමේදී ශ්‍රී ලංකාවේ එක් කඩුල්ලක් හිමි කර ගන්නටත් ඔහු සමත් වී තිබෙනවා. ඔහු නිසාවෙන් සමස්ත වයස අවුරුදු 19-15 ඉන්දිය කණ්ඩායම වෙතත් ජාත්‍යන්තරයේ වගේම ඉන්දියාවෙත් වැඩි අවධානයක් හිමි වී තිබෙනවා. සංජය,
ඒ වගේම ආසියානු කනිෂ්ඨ සත්සමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගී වීමට නියමිත බවට තොරතුරු වාර්තා වන වරංගන අපි දැනගන්නට කැමතියි. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකීන්ගේ සූදානම පිළිබඳ තොරතුරුත්.
අගෝස්තු මාස 10 වනදා සහ 11 වනදා හොංකොංහිදී තමයි මේ තරගාවලිය පැවැත්වීමට නියමිත වන්නේ. ශ්‍රී ලංකා වයස අවුරුදු 20-15 සත්සමාජික කණ්ඩායම සමස්තයක් ලෙස මේ තරගාවලියේදී ඉතිහාසයේ ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වන්නට සමත් වී තිබෙනවා. 2016 වසරේ ශූරයින් බවට පත් වුණේ ශ්‍රී ලංකාවයි. නිමා වූ වසරේ 2017 තරගාවලියේ අනුශූරයින් ලෙස තරගාවලිය නිමාවට පත් කළේ ශ්‍රී ලංකාවයි. ඒ අනුව මේ සමස්ත තරගාවලියේ වැඩි අවධානයක් දිනාගත් කණ්ඩායම ලෙස තමයි ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට එක්වන්නේ. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවේ පුහුණුකරුවා ලෙස නිල්ෆ ඉබ්‍රාහිම් තමයි කටයුතු කරන්නේ. ඔහු ඉතාමත්ම ඉහළ බලාපොරොත්තුවක් තබා තිබෙනවා මෙවර තරගාවලිය වෙත ශ්‍රී ලංකාව ඉතාමත්ම ඉහළින් ක්‍රීඩා කිරීම ඇති බවට. ඒ නිසාවෙන් තමයි පසුගියදා නිමාවට පත් වූ අන්තර් පාසල් රග්බි තරගාවලියේ ඉහළ දක්ෂතා දක්වූ ක්‍රීඩකයන් සිළු දෙනාම පාහේ මේ සංචිතයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා රග්බි පරිපාලනය පියවරගෙන තිබෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව මෙවර තරගාවලියේ ශ්‍රතාවත් ශ්‍රී ලංකාව සතු කර ගැනීමයි.
එනපිය සූදානම් වන්නේ පැසිපන්දු ක්‍රීඩා පිටියට අවධානය යොමු කරන්නට. ඔබට මතක ඇති පසුගිය දිනක ඔස්ට්‍රේලියානු පැසිපන්දු කණ්ඩායම සහ පිලිපීන පැසිපන්දු කණ්ඩායම අතර පිලිපීනයේදී පැවැත්වුණා ලෝක ශූරතා පැසිපන්දු තරගාවලිය සඳහා සුදුසන් තේරීමේ තරගයක්. මේ තරගයේදී කණ්ඩායම් දෙකේ ක්‍රීඩකින් අතර ඉතා දරුණු ගැටුමක් ඇති වුණා. මේ ගැටුම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයක් යොමුව තිබුණා. මේ ගැටුමට සම්බන්ධ වූ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකින්ට ඒ වගේම පැසිපන්දු සම්මේලන දෙකට යම්කිසි ආකාරයකින් දඩමුදලක් පැනවීමට ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනයේ තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩකින් 30 දෙනෙකුට තරඟ තහනමක් පැනවී තිබෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියානු පැසිපන්දු සම්මේලනයට $1,35,000ක දඩයක් ගෙවන ලෙස ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය මගින් නියම කොට තිබෙනවා. ඒ වගේම පිලිපින පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩකින් 10 දෙනෙකුට තරඟ තහනමක් පනවා තිබෙනවා. පිලිපින ජාතික පැසිපන්දු සම්මේලනයට $3,37,000ක දඩයක් ගෙවන ලෙස නියම වී තිබෙනවා. ඊට අමතරව මේ ගැටුම සම්බන්ධයෙන් පිලිපින පැසිපන්දු කණ්ඩායමේ පුහුණුකරුට විශාල වශයෙන් චෝදනා එල්ල වුණා. ඔහුට $14,000ක දඩයක් ගෙවන ලෙසත් ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය මගින් නියම කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ සමගින් අදට ක්‍රීඩා පිටියේ තතුවිත්‍ය අපි නිමාවට පත් කරන්නට සූදානම් වන්නේ. එළඹෙන සතියේදී තමයිම ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිත්‍ය සමගින්.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.